නිවේදනයයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාපකාරව මා විසින් 20 23 සැප්තැම්බර් 8 වන දින දේශීය ආදායම් සංශෝධන සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන නැමැති පනත් කෙටුම් පත්වලද 20 23 දෙසැම්බර් සැප්තැම්බර් 14 වන දින ශ්‍රී ලංකා මහා බැංකු සහ බැංකු විශේෂ විධිවිධාන නැමැති පනත් කෙටුම් පත්වලද සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්මි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාපකාරව එකතු කළ අගය මත පදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලැබී වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. ගාති වසන් කොඩිකාරප්පුහාමිලාගේ චමින්ද කුමාරකුලරත්න මහතා කාර්යමණ්ඩල ප්‍රධාන සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් තන්ත්‍රවල 20-23 සැප්තැම්බර් 15 වෙනි සිකුරාදා දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇති බව පාර්ලිමේන්තුවට දන්වන කැමැත්තෙමි. සමාජී ප්‍රජා සංවර්ධන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස 113 දෙක ව්‍යවස්ථාපකාරව ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පළවන මන්ත්‍රීන් අතිරේක සාමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තේ. රෝහණ දිසානායක අරවින්ද කුමාර් මැතිතුමා, අශෝක් අභිසිංහ මැතිතුමා, කිංස් නෙල්සන් මැතිතුමා, රෝහණ බණ්ඩාර මැතිතුමා, නිපුණ රණවක මැතිතුමා, රාජිකා වික්‍රමසිංහ මැතිනිය, ගරු ලලිත් වර්ණකුමාර මැතිතුමා, ශ්‍රී ලංකා බාලාභිවර්ධන සමිතිය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස 113 දෙක ව්‍යවස්ථාපක නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පළවන මන්ත්‍රීවරුන් අතිරේක සාමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු විදුරණ කුමාරනායක මැතිතුමා, ගරු වීත බේරවඩ මැතිතුමා, ගීත අසමන් මලී කුමාරසිංහ මැතිනිය, අශෝක් අභිසිංහ මැතිතුමා, කිංස් නෙල්සන් මැතිතුමා, රෝහණ බණ්ඩාර මැතිතුමා, උකුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, මංජුලා දිසානායක මැතිනිය. පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාර සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 20-23 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා අපරභාග 2:30 පාර්ලිමේන්තු කාර්ය සභා කාමර අංක 1 පැවැත්වීමට නියමිත බව ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. මේ ప్లీజ్ ఐఎమ్ రీడింగ్ ఓన్లీ ద అనౌన్స్మెంట్స్ సో దెన్ యూ రిఫ్యూజ్ ఇట్
මේ ප්‍රකාශයේ කිසිම අවස්ථාවක් කියලා නැහැ උපදෙස් දෙන්න නොයි කියලා. එතුමාලට කැමති නම් සහභාගී වෙන්න පුළුවන්, අකමැති නම් සහභාගී නොවෙන්න පුළුවන්. හැබැයි පොලිසියට ඔබතුමාලා වගකීමක් දරන විපක්ෂයක් හැටියට ජනතාව නොබගරින කරුණු කියන්න ඕනේ. මෙතන ගිහිලා කාරණා අවබෝධ කරගත්තොත් ඒකයි මේ අවස්ථාව දෙන්නේ.
දෙන්න මයික් එක දෙන්න.
නෑ
මට හංගන්න
කිසිම නෑ. මම කියන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවල කියලා තියෙනවා නිලන්ත ජයවන්තට වහාම නඩු දාන්න කියලා. නමුත් වැඩ දාලේ නැහැ. ඔහුට උසස් වීම දුන්නා. හරි එතකොට ඒ අය එනවා අපිට උපදෙස් දෙන්න. ලැජ්ජ නැද්ද? ආටිව ෂේප් ටු ගෝ.
ඔව් සබනායි.
දෙන්න හදනවා. වැරදි අවබෝධයක් රටට දෙන්න හදනවා. මේක පැහැදිලිව ඔබතුමා මේක කියෙව්වා නම් අකුරු කියෙව්වා නම් තියෙනවා මේ දැනුවත් කිරීමේ වැඩසටහනක් කරනවායි කියන කාරණාව. ඒ නිසා ඔය කියන කාරණා මෙතන අහන්න පුළුවන්. අහලා තමුන්ට නිවැරදි කරගන්න පුළුවන්. මේ වැරදි දෙයක් මේ පණිවිඩයක් රටට දෙන්න හදනේ කරු කතා. මෙතුමල්ලගේ කාල් තමයි මේක සිද්ධ වුනේ.
That's enough. Do you know the time to wash all the dirty linen please? මෙම වැඩසටහන සඳහා සහභාගී වෙන සියලුම ගරු මන්ත්‍රී පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරණික ඉල්ලා සිටිනවා. ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි මම කතා කරන්න යන්නේ වෙනත් කාරණාවක්. ඔබතුමා බහරව සිටිනවා අපේ වරප්‍රසාද සහ අයිතිය සුරක්ෂා කරන්නට. මම කියන්න කැමති මගේ වරප්‍රසාද කඩවීමක් වෙලා තියෙනවා. මම මගේ කාර්යාලය හරහා ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ පුස්තකාලයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාවේ තියෙනවා මම දන්න විදිහට වොලියම්ස් දෙකක් ඒ පළවෙනි වොලියම් එක අපිට තියෙනවා කියවන්න අවස්ථාව අපිට ලබා ගන්න අවස්ථාව පිටපතක් ලබා ගන්න අවස්ථාව හැබැයි දෙවෙනි වොලියම් එකේ සමහර පාර්ට්ස් මම හිතන්නේ පාර්ට්ස් 2 and 3 ඒක ලබා දෙන්නට බැහැ ඕනනම් පුස්තකාලයට ඇවිල්ලා පරිශීලනය කරන්න පුළුවන් කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ ආපු උපදෙස මේ ඒක දිගටම ක්‍රියාත්මක කරන්නට මේ කාලවකවානුවේ කටයුතු කරනවා මම අහන්න කැමතියි ගරු කථානායකතුමනි මේසා විශාල මිනිස් ඝාතන සිද්ධ වෙලා ව්‍යසන සිද්ධ වෙලා මේසා විශාල ජීවිත අහිමි වෙලා අදටත් සත්‍ය යථාර්ථය රටේ අතිමහත් බහුතරයක් නොදන්න මොහොතක කොහොමද රටේ විපක්ෂ නායකවරයාට තියෙන අයිතිය වොලියුම් එකේ වොලියුම් දෙකේ දෙවෙනි සහ තුන්වෙනි පාර්ට්ස් ඒ ඒ ඒක ඒක තවත් ඒක උපදෙස් තියෙනවා ඒව පරිශීලනය කරන්න පුළුවන් මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මම මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න ඕන මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේද මම මේ මෙතුමියට චෝදනා කරනවා නෙවෙයි මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ ආපු උපදේශව දැන් ක්‍රියාත්මක කරලා කියනවා වොලියුම් 2 පාර්ට් 2 පාර්ට් 3 අපිට පිටපත් දෙන්න බැහැයි කියලා. එතන මම අහන්න කැමතියි ඇයි තවදුරටත් මේ සාක්ෂි සටහන් සාක්ෂි විමසීම් ඇයි මේ රටෙන් හංගන්නේ? ඇයි මහජන නියෝජිතින්ගෙන් හංගන්නේ? ඇයි මගෙන් විතරක් නෙමෙයි මේ 225න්ම හංගන්නේ? මම ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමනි පැහැදිලිව දැන්වත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය හෙළිදරව් වෙන්නට ඕන ඇත්ත කතා කරන්නට ඕන මේවා හංගලා හරියන්නේ නැහැ ඒ නිසා කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා ඔබතුමා වහව තීන්දුවක් දෙන්න දැන් බ්‍රහස්පතින්දා සිකුරාදා තියෙනවා විවාදය වොලියුම් 2 එකේ පාර්ට්ස් 2 and 3 ඒවා මේ විපක්ෂ නායකවරයාට පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ලබා දෙන්නට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා එසේ නොකළහොත් තවදුරටත් මේක සංගවාගෙන හිටියොත් මම එකක් කියන්න කැමතියි මේව හංගන්නේ අතේ ලේ තවරුණු අය අන්න ඒක පැහැදිලිව මම කියන්න ඕන අතේ ලේ තවරුණු අය හංගන්න ඕන කට්ටිය මේගොල්ල බලයට ආවේ පාස්කු ප්‍රහාරය විකුණලා
සංගවන්න කිසිම
දෙයක් නැහැ මේගොල්ල බලයට ආවේ ඔබතුමත් පාර්ලිමේන්තු මන්ත්‍රී වුණේ එහෙමයි
තොරතුරු කීපයක්
ඔබතුමත් කතානායක වුණේ එහෙමයි ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා පාට් වොලියුම් 2 එකේ පාට්ස් 2 3
ඔබතුමාට ඕන වෙලාවක
පරිශීලනය කිරීමේ හැකියාව තියෙනවා ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට
ඕන වෙලාවක යන්න පුස්තකාලයට කියලා ගන්න එක ඔව් එස්.පී. සනාගේ මැතිතුමා
තුමනි විපක්ෂ නායකතුමාගේ ඉල්ලීම පිළිබඳව මම කාරණයක් කියන්න කැමතියි මේ පාර්ලිමේන්තුවේ බණ්ඩාරනායක මැතිණියගේ යුගයේ එතුමාගේ පියාගේ යුගයේ ඇමතිවරු තමුන්ගේ ගෙන් ප්‍රශ්නයක් අහපුවාම උත්තරය දෙනවා එකක් දෙවෙනි එක තමයි උත්තරේ තියෙනවා ලයිබ්‍රරියේ ගිහලා බලා ගන්න කියලා කියන්නේ ඒ දෙකටම අයිතිය තියෙනවා තුන්වෙනි එක තමයි ඇමතිවරයෙකුට පුළුවන් මේක හිතාමතා මාව අපහසුතාවයට පත් කරන්න මතු කරපු ප්‍රශ්නයක් එන්න මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම නැතිනි කියලා තියෙනවා. එහෙම රංජන් විජයරත්න ඇමතිතුමා කියලා තියෙනවා. මේ අපේ ඉදිරියේ. ඒ නිසා කිස් ඇමතිවරයෙකුට අයිතියක් තියෙනවා කරුණා කරලා ලැබෙන්නේ තියෙනවා ගිහලා බලා ගන්න කියලා කියන්නේ. මහා වියදමක් කරලා මේ සේරම පිටපත් මෙහෙට ගහන්න නැතුව ඒක කියන්න සම්පූර්ණ අයිතිය නේ. ඒ විතරක් නෙවෙයි. කථානායකතුමනි අපට කියන්න අයිතිය තියෙනවා ඇමතිවරයෙකුට මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කියලා. ඒකත් උත්තරයක් හැටියට කථානායක එම්.එච්. මොහොමඩ් මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා මම උත්තරයක් දෙන්නේ නැහැ කියන එක උත්තරයක් හැටියට බාර ගන්නවා කියලා. ඒ නිසා මේ කියන කාරණේ නෙවෙයි ඇමතිවරයාට ඒක ලයිබ්‍රරියේ තියන්න සම්පූර්ණයි
කියන්නේ. ඔව් ලංසමැතුමා ගරු
කථානායකතුමනි මම හිතන්නේ මේක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මොකද පුස්තකාලේ තියෙනවා කියන්නේ ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමා පක්ෂනායකයෙක්ව කතා කරලා තීන්දුවක් දෙන්න මේක ජනතාවට මොකද මේක විශාල ප්‍රශ්නයක් තියෙන සිද්ධියක් නේ මේක එතකොට නැත්තම් විපක්ෂ නායකතුමා මේම කිව්වම ඉතයි මේක ආණ්ඩුවේ විසින් අංගන ඒ නිසා මමත් ඉල්ලනවා දෙන්න පුළුවන් ડોකියුමන්ට් එකක් තියෙනවනම් මේ ඔක්කොම දෙන්න කියන එක එතකොට මේක ප්‍රශ්නයක් නැහැ අනිද්දාට හොඳට විවාද කරන්න පුළුවන් ඒක පක්ෂ නායක රැස්වීමද ඔබතුමාට තීන්දුව ගන්න
ඔව් දැන් ඇති නේද මන්ත්‍රීතුමා ඔය ඈ ඔව් සභා
ගරු කතානායකතුමනි දැන් මේ වාර්තාව පුස්තකාලේ සෑහෙන කාලයක් තිස්සේ තියෙනවා මේක පරිශීලනය කරන්න අවස්ථාවක් දීලා තියෙනවා එතකොට මම කනගාටු වෙනවා දැන් විපක්ෂ නායකතුමා කීප හිඳයි මම කියන්නේ එතුමා දැන් තමයි ඒක බලන්න හදලා තියෙන්නේ මෙච්චර රටේ ප්‍රශ්නයක් තිබිච්ච එක දැන් තමයි බලන්න හදලා තියෙන්නේ එතකොට තමයි මේක දැනගෙන තියෙන්නේ ඒක නෙමෙයි අත්ත කතාව මේ මේ අත්ත කාරණා වහලා මෙතුමා මම මේ කාරණා පැහැදිලි කරන්නේ මෙතුමා කියන මේ මැතිවරණ දිනන්නේ කියලා පාස්කු ප්‍රහාරයට එසෙල්ලා තමයි කතානායකතුමනි පළාත් පාලනේ මැතිවරණය තිබ්බේ එතකොට අපි ඒක දිනු ඊට ඉස්සෙල්ලා ගෝල් ෆේස් එකේ පිළෙන්නේ සෙනෙක් ගෙනා ඊට ඉස්සෙල්ලා ජනමතය හැදින් මේක ඇහිඳා නැතු මේ මෙතුමා පරිදුනායින් පස්සේ මේ දුකට කියන කතාවල් අපි අහුම් ගන්න දෙන්න ඕනේ
හරි දැන් ඇති මේ දැන් මේක විවාදයකට යනවා ඈ විපක්ෂ නායකතුමාට තව මොනවද කියන්න තියෙන්නේ
අර කතානායකතුමා මම උත්තරයක් දෙන්නට ඕන ඇත්ත වශයෙන්ම මම මේ වාර්තාවල පිටපතක් ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරේ දැන් අපි මේ වාද විවාද වලට සම්බන්ධ වෙනකොට බ්‍රහස්පතින්දා දවසේ සිකුරාදා දවසේ අපි කැමති අපි කාරණාවක් ඉදිරිපත් කරනකොට ඒකට සාක්ෂි සහිතව මේ වාර්තාවල පිටපත් පිටු අංකය පරිච්ඡේදය ඒ කරුණු කාරණා සියල්ලක් ඉදිරිපත් කිරීම තුළ අපේ තර්කයේ ඉදිරිපත් කරන්න දැන් මෙතන අපිට කියන්නේ එතනට ගිහිල්ලා මේ කාටවත් හොරාට මේ ඒ වාර්තාවල මේ ඡායාරූපගත කරගෙන ඒවා පිටපත් හැටියට මෙතන ඉදිරිපත් කරන්න කියලාද? ඒකද කියන්නේ? ඒකද කියන්නේ? එතන ලයිබ්‍රරි එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් පිටපතක් ගන්න බෑ.
ඔබතුමා
බලන්න පුළුවන් පිටපතක් ගන්න බෑ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාවේ එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒ නිලධාරියා ප්‍රාදේශීය ලේකම් සමාජ ජනාධිපති ලේකම් කාර්යාලයේ එයා එවපු උපදේශම මේ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම බොහොම වැරදි. මේක පිළිබඳ හංගන්න එපා. මම ඉල්ලීමක්
කරනවා.
වොලියුම් 2 parts 2 and 3. වහම මේ 225ටම රිලීස් කරන්නයි කියලා තීන්දුව ගන්න. මේක හංගන්න එපා. මේක රටේ 120න් හංගන්න එපා. 120 නියෝජනය කරන 225න් හංගන්නත් එපා. අපිට කියන්නේ හොර රහසේ පුස්තකාලයට ගිහිල්ලා මේම මේ ෆෝන් එකෙන්
හරි
ආයාරූපගත කරන්න කියලා කියන්නේ. මට කියන්නකෝ දෙන්නකෝ තීන්දුව.
කිව්වනේ ඔබතුමා.
ඔබතුමාගේ තීන්දුව දෙන්නකෝ.
ඔබතුමා කිව්වනේ මට
ඔබතුමා තීන්දුව දෙන්නවා. ආරක්ෂක
ආරක්ෂකංශයෙන් ලැබිච්ච උපදෙස් අනුව අපි තීන්දුව දීලා තියෙනවා. ඔව් අබ ඔව් දැන් ආයි විවාදය. ඔව් ස්පීසනාගේ මැතිතුමා මොකද කියන්නේ?
ඔව් හරි. ගරු කතානායකතුමනි, එතුමාට මම දැනගන්න කියන්න කැමති එතුමාගේ පියාට විරුද්ධව දෝෂාභියෝගය ගෙන ආපු වෙලාවේ ඒක අපි ඉල්ලපුවම පිටපත අපට දුන්නේ නැහැ කතානායකතුමා.
හරි. හොඳයි. ඔව් ජාමින්දේවි සිට මන්ත්‍රීතුමා
ව්‍යස්තාදායකයේ ප්‍රධානියා තමුන්නාංශේ විධායකය තමයි මේ 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 අනකිරීම කරලා තියෙන්නේ. ඒක මම අහන්නේ ව්‍යස්තාදායකයට තමයි මේ අපේ ලංසමන්තිතුමා කිව්වා වගේ. දැන් ව්‍යස්තාදායකයේ ප්‍රධානියා හැටියට තමුන්නාංශයට පුළුවන් ඒ විධායකය කියන කාරණයට නතු වෙනවද නැද්ද කියන කාරණය පිළිබඳ ඔබතුමාට තියෙන අයිතිය. නමුත් මේ කාර්යය දැන් අපි ජංගම දුරකථනයකින් මේක ෆොටෝ එකක් ගහලා එහෙම නැත්නම් වීඩියෝ කරලා අපිට කරන්න පුළුවන්. මොකද මහලේකම්තුමගේ අධීක්ෂණය යටතේ තියෙන. ඒතකොට මහලේකම්තුමිට මේක අපිට දෙන්නේ කියවන්න පමණයි. අපේ විපක්ෂ නායකතුමා කියන කාරණේ කරු කතානායකතුමා දැන් අපිට මේක සනාථ කරගන්න ඔප්පු කරන්න අවස්ථාවක් වුණොත්
හරි
ඒක අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසා ඔබතුමා ප්‍රධානියා ඇදිර මේකට අවස්ථාව දෙන්න.
ආරක්ෂකංශ වලින් උපදෙස් සමඟ ඉදිරිපත් කරන්න. වාචික පිළිතුරු අපේක්ෂා ඉදිරිපත් කරන සඳහන් ප්‍රශ්න සඳහා ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාර වෙන් කර ඇති පැයක කාල සීමාව සෑම දිනකම දිගින් දිගටම කාලය ගත වීම හේතුවෙන් ප්‍රධාන වැඩ කටයුතු සිදුවන බාධා සහ එමගින් විවාද කාල සීමාව අඩුවීම සම්බන්ධව 20, 23, 9, 1 සහ 20, 23, 9, 8 දිනවලදී පවත්වනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව රැසීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ බව මෙම ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. ඒ අනුව මින් ඉදිරියට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති පැයක කාල සීමාව නිශ්චිතව පූර්ව භාග 10 ඇතේට අවසන් කිරීමටත් ඒ වනවිට ඇසීමට අවස්ථාව නොලද ප්‍රශ්න ඉතිරි වුවොත් ඒවා ඊළඟ ලැයිස්තුගත කළ හැකි ආසන්න දිනේ ආසන්නතම දිනේදී ඇසීමට හැකි වෙන ලෙස නැවත න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට තීරණය කරනු ලැබූ බවත් වැඩිදුර දන්වනු කැමැත්තෙමි. තවද ප්‍රශ්න සඳහා වෙන් කර ඇති කාල සීමාව තුළදී වෙනත් විශේෂිත කරුණක් මතු කිරීමට යම් මන්ත්‍රීවක අදහස් කරන්නේ නම් ස්ථාවර නියෝග ප්‍රකාර කටයුතු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි මාගේ පූර්ව අවසරය ලබා ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි. ඒ අනුව මේ විධිවිධාන යටතේ මෙම සභාවේ වැඩ කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරයන්ගේ ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරමු. ලිපිලේඛනාදී පිළිගැන්වීම 2009 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ පළවන කොටස. 2019 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 60 කොටස. 2020 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 60 කොටස සහ 9 කාණ්ඩයේ 39 කොටස. 2021 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 41 සහ 42 කොටස් සහ 2022 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 10, 11, 12, 13, 14, 15 හා 16 කොටස්, 2 කාණ්ඩයේ 5, 6, 7 හා 8 කොටස් සහ 9 කාණ්ඩයේ 6 හා 7 කොටස් මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
එකී වාර්තා මුද්‍රණය කළ යුතුය යෝජනා කරමි.
සභානායකතුමා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර විකනගාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩයේ 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 ලෝක කුසලාණයේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ 2 කොටස මම ඉදිරිපත් කරමි.
ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ
මේ වාර්තාව මුද්‍රණය කළ යුතුය
154(6) ව්‍යවස්ථාව ප්‍රකාර විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩයේ 22/22 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 ලෝක කුසලාණයේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවේ 2 කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
ඒ වාර්තා මුද්‍රණය කළ යුතුය යෝජනා කරමි.
ඔව්.
පාලක මණ්ඩලය ගැන ඔඩිට් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා, ෆයිනල් රිපෝට් එක.
ඔව්.
ඔතුමා දන්නවා අපි විවාදයක් පැවැත්වුවා පසුගිය සතියේ. එදා අපි ඉදිරිපත් කරපු චෝදනා ෆයිනල් රිපෝට් එකේ අවසාන වාර්තාවෙන් අපි කතා කරපු අනුමත කරලා තියෙනවා. එදා රොෂාන් නන්සිංහ ඇමැතිතුමා ගරු කතානායකතුමනි, එදා විපක්ෂයේ ගෙනාපු චෝදනා සියල්ලම රොෂාන් නන්සිංහ ඇමැතිතුමා පිළිගත්තා. එතුමා පිළිගත්තා. එතුමා අපිට ස්තුති කෙරුවා. ඉතින් දැන් අද මොකද්ද වෙලා තියෙන තත්ත්වය? අද ආණ්ඩුවේ එතුමාට අයින් වෙන්න කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට විරුද්ධව කරපු චෝදනා පිළිගත්ත නිසා. මේක මේක ඇත්ත කතාවක් බලන්නකො ඉස්සරහට. එතකොට ප්ලීස්, එතකොට මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අක්‍රමිකතාවලට ක්‍රියාත්මක කරන්නේ නැතුව ඇමතිවරයාට අස්වැන්න කියනවා. එතකොට මම මට වෙලාවක් දෙන්නකො පුතුවා, මම නැගිට්ටාම ඔබතුමා ඇඹරෙනවනේ.
මට ඇඹරෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔබතුමා ඉදිරි.
ඔබතුමා මම එකක් කියලා අවසන් කරනවා. මේ ඔඩිට් රිපෝට් එකේ තියෙනවා ගරු කතානායකතුමනි, ඇමතිතුමාට නඩු දාන්න කියලා. ඔබතුමාලා ඇමතිවරු, ඇමතිතුමාට නඩු දාන්න කියලා ක්‍රීඩා සමාජ පහකට මිලියන 36ක් දීලා තියෙන ඇමතිවරයන් නඩු දාන්න කියලා. NCC ක්‍රිකට් ආයතනයට මිලියන 12ක් දීලා පහක් නඩුවට වීදම් කරලා ඉතුරු 7.5 ඒකට සාක්කුව දාගෙන තියෙනවා. ඉතින් ක්‍රීඩා සමාජ පහකට සල්ලි දීලා තියෙන ඇමතිවරයන් නඩු දාන්න කියලා. ඉතින් මේ එකක් පමණයි මම ඔබතුමාගේ අවසන් ඉල්ලීම. මේක කෝප් එකට ඇරලා ආණ්ඩුවට අවාසි කෝප් වාර්තා පරීක්ෂණයට ගන්න. මම ඇත්තම කියන්න එපයි, ඔබතුමා මැදිහත් වෙලා දැන් ක්‍රිකට් වලට වෙලා තියෙන විශේෂය දන්නවනේ. අමුතුවේ කතා කරන්න ඕනේ නැහැ, ලංකාවේ හැම කෙනෙක්ම කතා කරනවා. මේ කෝප් කොමිටුවට මේක වහා බැරලා ඔබතුමා නියෝගයක් දෙන්න, මේක ඉතාමත් ඉක්මනින් පරීක්ෂාවට ගන්න කියලා.
ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා.
අර කතානායකතුමනි, 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු කොමසාරිස් ඔම්බුස්මන් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා විවෘත සහ වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2-5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 මැයි 17 වෙනි දිනැති අංක 23-31 ඇදහිට 14 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රය පළ කරන ලද නියමය 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2-5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 මැයි 20 වෙනි දිනැති අංක 23-32 ඇදහිට 53 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රය පළ කරන ලද නියමය 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2-5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් වැඩ බලන මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූනි 22 වෙනි දිනැති අංක 23-37 ඇදහිට 16 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රය පළ කරන ලද නියමය 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවෙනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූලි 13 වෙනි දිනැති අංක 23-40 ඇදහිට 45 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රය පළ කරන ලද නියමය වේගු ආඥා පනතේ 235 අධිකාරියේ 10 වෙනි වගන්ති යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් යෝජනා සම්මතයේ 2023 ජූලි 16 වෙනි දිනැති අංක 23-36 ඇදහිට 72 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රය වේගු ආඥා පනතේ 235 අධිකාරියේ 10 වෙනි වගන්ති යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් යෝජනා සම්මුතිය 2023 ජූනි 30 වෙනි දිනැති අංක 23-38 ඇදහිට 57 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රය තේගු ආඥා පනතේ 235 අධිකාරියේ 10 වෙනි වගන්ති යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් යෝජනා සම්මතයේ 2023 ජූලි 21 වෙනි දිනැති අංක 23-41 ඇදහිට 64 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රය සංශෝධිත 235 අධිකාරියකු වේගු ආඥා පනතේ 107A1 වගන්ති යටතේ තීරුබදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 අප්‍රේල් 28 වෙනි දිනැති අංක 23-29 ඇදහිට 46 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 2021 අංක 11 ධර්ම කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 27-36-37-39-40 සහ 64 වගන්ති සමග කිය යුතු 71 වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව සහ අදාළ නියාමන අධිකාරීන් විමසා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලද 2023 ජූලි 7 වෙනි දිනැති අංක 23-39 ඇදහිට 31 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියමයන් යෝජනා සම්මතයන් සහ නියෝග රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1979 අංක 61 ධර්ම අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තියේ ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2023 සැප්තැම්බර් 12 වෙනි දිනැති අංක 23-49 ඇදහිට 19 ධර්ම අතිවිශේෂ කැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
කම්කරු හා විදේශ රැකියා ඇමතුමා
කථානායකතුමනි 2022 වර්ෂය සඳහා ශ්‍රම වාසන අරමුදලේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා විදේශ රැකියා ශ්‍රමය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිවෙන්දී මහජන ආරක්ෂක කටයුතු අමාත්‍යාංශයේ තිරන් අලස්මෙත්තුමා.
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකාරක සභාව වෙත යොමු කරන ලද 1968 අංක 32 ධර්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ 52 වෙනි වගන්ති යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2023 අගෝස්තු 9 වෙනි දින සාදන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
යුක්තිගරුක හා නීතිගරුක සමාජ පිළිබඳ ආංශික ආදීක්ෂණ කාරක සභාවේ වාර්තාව WDJ සෙනිවරත්.
Honorable Speaker, I present the report of the Sectorial Oversight Committee on Just and Law-Abiding Society on Election Special Provision Bill and Civil Procedure Code Amendment Bill, which are referred to the said committee. Thank you, sir.
Rajay Mudal Pinoda Karaka Sabha Vartha Harshad Silla Mettum.
Garu Khatanayak Duma, Rajay Mudal Pinoda Karaka Sabha Vartha Yomukarla, කරලා තිබිච්ච 2021 අංක 11 ධර්ම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග ඒක වාර්තාව අපි ඉදිරිපත් කරනවා. එතන කාර්ක සභාවට කාර්ක සභාවේ මන්ත්‍රීන්ලා පැන නගපු ප්‍රශ්නයක් තමයි. අපි එදා මේ ඩිවලප්මන්ට් පර්මිට්ස් දෙන්න තමයි අප්‍රූවල් එක දුන්නේ. එතකොට කොහොමද මේකේ මේ විනෝදාත්මක වැඩ කටයුතු කරගෙන යන්නේ, මොන පදනම මතද කියලා අපි ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ විමසලා හිටියා. ඔවුන් ඒකට අවශ්‍ය පිළිතුරු දීලා තියෙනවා. අපි නීතිපතිතුමාගෙනුත් ඒක විමසුවා. එතකොට නීතිපතිවරයා කියලා තියෙන්නේ හැකියාවක් තියෙනවා කරගෙන යන්න. නමුත් ඒකට අවශ්‍ය තොරතුරු නීතිපතිවරයාට තාම එවලා නැහැ. ඒක හරියට එතුමාගේ අනුමැතිය දෙන්න කියලා. ඉතින් මෙතනදී අපිට කියන්න අවශ්‍යයි, ඔව් මේ කටයුතු කරගෙන යනවට අපේ ගැටලුවක් නැහැ తాවකාලිකව කියලා තියෙන්නේ. නමුත් මේක නීතිමය පදනමක් යටතේ මේ හරියාකාරව කරගෙන යන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. ඊන් අමතරව අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් අර බද්ධ 130ක් වැඩි කරපු අවස්ථාවේදී මුදල් කාර්ක සභාවට අපි ඉල්ලා තිබුණා දත්ත ඉදිරිපත් කරන්න කියලා මහ බැංකුවෙනුයි මුදල් අමාත්‍යාංශයෙනුයි. ඒ ඉදිරිපත් කරපු දත්ත යම් දත්ත ඔවුන් කියලා තියෙනවා මාකට් සෙන්සිටිව් වෙළඳ පොළට මේ වෙළඳ පොළට ඒ දත්ත දුන්නොත් එහෙම ඒවා අවභාවිතා කරන්න හැකියාවක් තියෙනවා මාකට් සෙන්සිටිව් නිසා ඒ ටික දෙන්න බෑ කියලා අර පෝට්ෆෝලියෝ එකේ තිබිච්ච ඉන්ඩිවිජුවල් බොන්ඩ් පෝට්ෆෝලියෝ එක ඒක ඇරෙන්න. අනිත් සියලුම මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය අර්ථසාධක අරමුදලේ අර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කරලා තිබිච්ච තොරතුරු අද මම සභාගත කරනවා.
පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ අජිත් මාන්නපිරුමතුමනි
කථානායකතුමනි, පරිසරයේ ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවදී යොමු කරන ලද 20/22 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
විදේශ රැකිය හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව හෙක්ටර් අප්පුහාම මැතිතුමා.
ගරු කථානායකතුමනි, විදේශ රැකිය හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකන්ත බඳ අධීක්ෂණ කාර්ක සභාවේ පළවෙනි වාර්තාව ඩී වීරසිංහ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්ම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද ධීවර සහ ජලජ සම්පත් පනත් ගැටුම්පත සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්ම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ක සාධක වාර්තාව, 2022 වර්ෂය සඳහා ධීවර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව සහ 2016 වර්ෂය සඳහා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තා ඉදිරිපත් කරමි.
එම කාර්ක සභාවේ දෙවන වාර්තාව මහජන පෙත්සම් පිළිගැන්වීම කුමාරසිරි රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගමේවිල වරාදුල අංකඩයන් ලිපිණේ පදිංචි ED සුමනාවති මහත්මියගෙන් ලැබුණු ප්‍රසමක් පිළිගන්නු.
ඊ වීරසිංහ මැතිතුමා.
ගරු කථානායකතුමනි, හිඟුරාණ මුවන්ගල ග්‍රාමාංක 7 A4 දරණ ස්ථානයේ පදිංචි WM සිරිසේන මහතාගෙන් ලැබුණු ප්‍රසමක් පිළිගන්නුමි.
ජගත් සමරවික්‍රම මැතිතුමා.
ගරු කථානායකතුමනි, පොළොන්නරුව සිරිපුර රත්නාකඳුර 295 දරණ ස්ථානයේ පදිංචි MK විමලාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
උද්දික පේමලත් මැතිතුමාගේ වාර්ෂික වරප්‍රසාද ප්‍රශ්න.
ගරු කථානායකතුමනි, 17 වෙනිදා රාත්‍රියේ මගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ වෙනකොට ඇත්තටම පොලිසිය සහ අපරාධ විමර්ශනංශයේ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. ඒ අවස්ථාවේ මං ගැන හොයලා බලපු මට කතා කරපු සියලු දෙනාටම බොහොමත් ස්තුතියි. මේ සිද්ධිය කළේ කවුද, මොන පුද්ගලයෝද කියන එකට වඩා මට හිතෙන්නේ මගේ අදහස විදිහට මේ පවතින ක්‍රමය විසින් වෙන්න ඕනේ මට ඒ ප්‍රහාරය එල්ල වෙන්නේ නැත්තේ. අපි මුළු පාර්ලිමේන්තුවම විශ්වාස කරනවා, අපි හැමෝම දන්නවා මේ ක්‍රමය වැරදි කියලා. අපි රටේ ජනතාවත් දන්නවා මේ අපේ රටේ පවතින ක්‍රමය වැරදි කියලා. අපේ රටේ සමාජ ක්‍රමයත් වැරදි, අපි කරගෙන යන දේශපාලන ක්‍රමයත් වැරදි. ඒ වැරද්ද නිසා තමයි මුළු රටම අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දෙපැත්ත මේ වැරද්ද තියෙනවා. අපි මේක වෙනස් කරගන්න, මේක නිවැරදි කරගන්න, මේකේ නිවැරදි තැන අපි හරියටම හොයාගන්න ඕනේ. මේක අපි වෙනස් වෙන්න ඕනේ කොතනද කියන එක අපි හරියටම හොයාගන්න ඕනේ. ඒක හොයාගෙන ඒ වෙනුවෙන් අපි දෙපාර්ශ්වයේම වැඩ කරන්න ඕනේ. රටේ ජනතාවත් වැඩ කරන්න ඕනේ, අපේ දේශපාලන නායකයොත් වැඩ කරන්න ඕනේ. ඒ වෙනස මේ රටට ගේනකන් මං හිතන්නේ නැහැ අපේ රට, අපි ඔය අපේ රට වටාම තියෙන රටවල දියුණු තත්ත්වයට, දියුණු තත්ත්වයේ මිනිස්සු ඉන්න රටකට අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ දේශපාලන පරිවර්තනේ මේ රට ඉල්ලනවා, ඒ සමාජ පරිවර්තනේ මේ රට ඉල්ලනවා. අපි හැම වෙලාවෙම ප්‍රකාශ කරන්නේ ඒ වෙනස, ඒ සිස්ටම් එක මේ රටට ඇප්ලයි කරන්න කියලා. ඒ නිසා නම් අපිට මේ විදිහට තර්ජන එල්ල වෙන්නේ. මං කියන්නේ අපි හැමෝම හොයලා බලන්න ඕනේ මේ වෙනස ඇති කරන්නේ කොහොමද කියලා. මේ වෙනස හොයාගෙන අපි දෙගොල්ලම මේ වෙනස වෙනුවෙන් වැඩ කරමු. අපි තරුණයෝ සහ අලුත් මන්ත්‍රීවරු විදිහට ඒ වෙනස වෙනුවෙන්ම වැඩ කරන එක ඉදිරියටත් කරනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.
සුභසුති වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ඔව් විපක්ෂ නායක.
ගරු කතානායකතුමා, උද්දික ප්‍රේමරත්න මැතිතුමාට ඔහුගේ වාහනයට එල්ල වුණු මේ ප්‍රහාරය පිළිබඳව මම හිතන්නේ ඉතාමත්ම විධිමත් පරීක්ෂණයක් කරලා ඒකට සම්බන්ධ සියලු දෙනාම නීති හමුවට ගෙනෙන්නට කටයුතු කරන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගේම වගකීමක්, විශේෂ ඉල්ලීමක් කරනවා. එතුමාට ලබා දිය යුතු ඒ ආරක්ෂාව තර කරලා ඒ වගේම ඉක්මනින් මේ කාරණාව පිළිබඳව විභාගයක් කරලා ඒ වැරදි කරපු අයට දඬුවම් කිරීමේ අධිකරණමේ ක්‍රියාවලියට ප්‍රවේශවන්නේ කියලා ඉල්ලීමක් කරනවා.
රෝහිණී විජේරත්න මැතිණිය.
ඔව් කතානායකතුමා, මම මේක විශේෂයෙන් කතා කරන්නේ මේ රටේ දරුවොන්ට මේ වෙලාවේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා උසස් පෙළ. මට විනාඩි දෙකක් දෙන්න. දැන් ඇත්තටම මේකෙදී කියන්නේ විභාග කාලසටහන යාවත් කාලීන කරන්නයි කියලා ගරු ඇමතිතුමත් ඉන්න නිසා මම කියනවා මේ දරුවන්ගේ අයිතිවාසිකම් නැති කරන එක වැරදි. මොකද මේ වෙනකොට උතුරු නැගෙනහිර ඇතුළු අපේ අනික් පළාත්වල දුෂ්කර කලාපවල සමහර පාසල් වල සිලබස් කව වෙලත් නැහැ ගරු කතානායකතුමනි. ඒ වගේම අවුරුදු දෙකහමාරක් හිමි උසස් පෙළ පන්තියේ කාලය 2023 පළමිනි අරට යන දරුවන්ට ඒ අවුරුදු දෙකහමාරේ කාලයේ හිමි වෙලත් නැහැ. ඊළඟට මේ ගුරුවරුන්ට බල කරාම නොවැම්බර් මාසේ විභාගේ තියනවා කියලා. එතකොට අර කියන සිලබස් එක කෙටි කාලයක් ඇතුළත වේගෙන් කරන්න වෙනවා. එතකොට එතනත් දරුවන්ට පාඩුවක් වෙලා තියෙනවා. ඊළඟට ඒ පළවෙනි වර දරුවන්ට, දෙවෙනි වර දරුවන්ට ගරු කතානායකතුමනි, ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල බලාගෙන ඉඳලා ඒව නැති වෙනකොට ඒ දරුවන්ට දෙවෙනි වර ඉල්ලම් කරන්න කාලයක් තියෙන්න ඕනේ. ඒ විතරකුත් නෙවෙයි, විෂය ධාරාව වෙනස් කරන්න ඉන්න දරුවන්ට ගරු කතානායකතුමනි, ඒකට කාලය මදි නෑ. මම මේක කියන්න යන්නේ යෝජනාවක් කරන්න මම හදන්නේ. ගරු ඇමතිතුමා, අපි දන්නවා දැන් මේ හැම වරදකටම මේ දරුවෝ වැඩිහිටියන්ගෙන් වෙච්ච වැරද්දක් මෙතන තියෙන්නේ. මම ඔබතුමාට යෝජනා කරනවා 2023 අපි දන්නවා අවසාන වාරයේ ආරම්භ කරන්න තියෙන්නේ ඔබතුමන්ලා යෝජනා කරලා තියෙන හැටියට ඔක්තෝබර් 30 ඉඳලා 2024 පෙබ්‍රවාරි 16 වෙනකන්. එතකොට 2024 පළමු වාරය, 2024 ලබන වාරයේ අවුරුද්දේ පළමු වාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ 24 පෙබ්‍රවාරි 19. මම ඔබතුමාට මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. මේ නොවැම්බර් 27 උසස් පෙළ නොතියා පාසල් තෙවන වාරයේ ඔබතුමාට පුළුවන් නම් 2023 10යි 30 ඉඳලා 2023 12යි 22ට සති 8කුත්, ඊළඟට 2024 1යි 1 ඉඳලා 2024 1යි 19ට සති 3කුත් විදිහට අරගෙන පාසල් වාරයේ ඉවර කරන්න පුළුවන් මේ 1 වසරේ ඉඳලා 12 වසරේ ඉන්න දරුවන්ට. ඊළඟට උසස් පෙළ විභාගයේ ජනවාරි 22න් ආරම්භ කරොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුළුවන් ගරු ඇමතිතුමා. එතකොට විනාඩියක් දෙන්න ඇමතිතුමා. එතකොට ඉන්නක පොඩ්ඩක්. පෙබරවාරි 19 එතකොට 2024 පළවෙනි වාරයේ ආරම්භ කරන්න පුළුවන්. උසස් පෙළ ප්‍රතිඵල ලබන ජනවාරි ලියන ළමයින්ගේ උසස් පෙළ ප්‍රතිඵල මාස 3කින් දුන්නොත් ගරු ඇමතිතුමා මැයි මාසේ ප්‍රතිඵල දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඊළඟ අවුරුද්දේ විභාගයේ ඔක්තෝබර් මාසේ ඔබතුමාට තියන්න පුළුවන්. එහෙම වුණොත් 2025 ඉඳන් ওই විභාග කාලසටහන යාවත් කාලීන කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි මේ දරුවන්ට අපේ අතින් වෙච්ච වැරැද්දි ඔබතුමා දන්නවා ගුරු හිඟයක් තියෙනවා. පේපර් මාකින් ආයට ප්‍රශ්නයක් වුණා. එතකොට ගුරුවරු වෘත්තීය අයිතිවාසිකම් වලට ගියා. කොවිඩ් අරගලය හරි මේ සියලු දේවල් නිසා මේ දරුවන්ට අසාධාරණයක් වුණා ඇමෙතුමා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මෙන්න මේ විදිහට විභාගය ජනවාරි මාසෙට ජනවාරි 22ටවත් කල් දාගත්තොත් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා.
බොහොම ස්තුතියි වාසිරණානායක කරමැතුමා කරුණාකරලා.
කතානායකතුමනි, උත්තර ලංකා සභාගය වෙනුවෙන් අපේ මන්ත්‍රීවරයෙකු වූ ගරු උද්දික ප්‍රේමරත්න මැතිතුමාට සිද්ධ වෙච්ච දේ අපි හැම දිනාටම සිද්ධ වෙච්ච දෙයක් හැටියට අපි සලකන්න ඕන. මේක භයානක ආරම්භයක්. මේක නැවතත් එක්තරා කාලයකට ආපසු යෑමක් වගේ මට පේනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ නැහැ මේ රහස් පරීක්ෂක අංශවලට කොහොමද වැඩ කරන්න කියලා. නමුත් මේ වෙඩි තැබූ පුද්ගලයා හොයාගන්නවට වඩා ඉක්මනින් වෙඩි තැබීමේ ඒ කුමන්ත්‍රණය හොයාගන්න පුළුවන් කියා මා විශ්වාස කරනවා. ඒ නිසා කුමන්ත්‍රණය පසුපස ගොස් මේ පිළිබඳ කරුණු හෙළිදරව් කරගන්නේ කියා මා පොලිසියෙන් ඉල්ලා සිටිනවා. මේක අපි හොයාගන්න.
හරි ගරු කතානායකතුමා, විශේෂයෙන් අපේ කරුණු දෙකක් බුද්ධික මැතිතුමා අපේ බුද්ධික මැතිතුමාගේ ඒ වෙඩි තැබීම සාමාන්‍ය කාරණයක් විදිහට සලකන්න එපා. මෙය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධව ඇති වුණ තත්ත්වයක් විදිහට අපි දකින්නේ නිසා වහාම මේ සම්බන්ධව කටයුතු කරන්න කියන එක ඉල්ලීම. දෙවෙනි එක අපේ මන්ත්‍රීතුමිය මතු කරපු කාරණේ අපේ අමාත්‍යතුමා බොහොම පැහැදිලිව මේ සම්බන්ධව අවබෝධයක් තියෙනවා. ගරු කතානායකතුමනි, මේ සම්බන්ධව අපේ දරුවෝ ඒ ලෙවල් කරන දරුවෝ ලක්ෂයක් විතර එක ගෲප් එකකට හැදිලා මේ වැඩපිළිවෙලට ශක්තිය දෙන්නේ. ඒ නිසා මම ඒ අයගේ ප්‍රශ්නයක් මම මේ ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම 2010 ඉඳලා ගත්තොත් දින සාමාන්‍යයෙන් ගරු කතානායකතුමා වැඩිම ප්‍රමාණයක් දීලා තියෙනවා මේ විභාගයේ ලියන්න පුළුවන් ප්‍රමාණය. මට මිනාලිය දෙන්න ගරු කතානායකතුමා. 2019 දින 290ක් දීලා තියෙනවා ගරු කතානායකතුමා. මට ඒක තමයි මම කියන්නේ සියලු දෙනාගේ මේ ප්‍රශ්නේ. මම ඔබතුමා එක තත්පරයක් ඉන්නම් පොඩ්ඩක් ඉන්න. 2021 දින 147ක් දීලා තිබුණා. 2023 දරුවන්ට දින 84යි තියෙන ගරු කතානායකතුමා. මේක හරිම අසාධාරණයි. ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධව මැදිහත් වෙන්න කියලා ඉල්ලීම අපේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලන්න කැමතියි.
බොහොම ස්තුතියි. ඔව් දැන් කියන්නේ මොකද්ද ඔබතුමාගේ රීති ප්‍රශ්නේ? කියන්නේ මොකද්ද
කියන්නේ? අනුව මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම ගියවර සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය විමසන අවස්ථාවේදී මේ සභාවට නොගැලපෙන අඳුමක් ඇඳගෙන මන්ත්‍රීවරයෙක් හිටියා, අමාත්‍යවරයෙක්. ඒතකොට ඒ අවස්ථාවේ අමාත්‍යවරයා මොකද්ද කරේ? අමාත්‍යවරයා තමන්ගේ අඳන් හිටපු කෝට් එක ගැලෙව්වා. මේ සභාව තුළ ඇඳුම් මාරු කරන්න බෑ. ඒක ඔබතුමාටත් කරන අගෞරවයක්. දැන් වෙන කෙනෙක් මොකක් හරි මේ මේ වැරදි යටකලිසමක් ඇඳන් ඇවිල්ලා මේ මේක ගලවලා අනිත් එකක් ඇඳ ගන්න පුළුවන් නම් මේ සභාව තුළ ඒක මේකට නුසුදුසුයි. ඒ සම්බන්ධව ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා, නිලධාරීන්ටත් තියෙනවා, වේත්‍රධාරීතුමාලටත් ඒ වගේම තියෙනවා. ඒ නිසා එදා ඒ ඡන්ද විමසීමේදී ඒ නුසුදුසු ඇඳුමෙන් හිටපු ඒ අමාත්‍යවරයාගේ ඡන්දය ඉවත් කිරීම තමයි ඔබතුමා කළ යුතු. ඔබතුමා එක දවසක් මාව මේ සභාවෙන් ඉවත් කරා. ඒ නිසා වහාම ඔබතුමාගේ ඇස් දෙක ඉස්සරහා ඇඳුම් ගලවපු මේ සභාව තුළේ ඇඳුම් මාරු කරපු හෙට අනිත් සරංගල වටත් පුළුවන් මිනිස්සු. ඒ සම්බන්ධව ඔබතුමා දැන් ඔබතුමාගේ මතය අපිට දැනගන්න ඕන.
ඔව්. කරුණාකරලා ඔතනින් ඕක නතර කරන්න. දැන් ඔය ඇතින් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලට වෙලාවක් නැහැනේ. නෑ, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ කෝකිලා ගුණවද නැමැතිනිය.
අහනවා ගරු කතානායකතුමනි.
ඔව්.
මොටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීමේදී පළවෙනි වසර සාමාන්‍යයෙන් පොදුවේ තමයි පොදු විෂය පද්ධතියක් තමයි තිබුණේ. දෙවැනි වසරේ ඉඳන් තමයි විවිධ විෂයන් වලට සිවිල්, ඒ වගේම විදුලි, ඉලෙක්ට්‍රොනික ආදි වශයෙන් බෙදීම් කළේ. දැන් මේ උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සේ මොරටු විශ්වවිද්‍යාලයේ පමණක් කෙලින්ම ඉසෙට් කෝර් එකෙන් අරගෙන තියෙනවා, ඉල්ලලා තියෙනවා ශිෂ්‍යයින්ගෙන් තමන්ට සුදුසු විෂය පතේ තෝරගන්න. තව ඉංජිනේරු පීඨ ගණනාවක් තියෙනවා, පේරාදෙණිය තියෙනවා, ගාල්ලේ තියෙනවා, ඒ වගේම අලුත් ඉංජිනේරු පීඨ ආරම්භ කරලා තියෙනවා අම්පාරේ. ඒතර මේ ඉංජිනේරු පීඨ වලට නොයන විදිහට මොරටුව විතරක් මේක කළේ මොකද්ද කියන එක. ඒ වගේම එතුමා දන්නවා අපේ පැරණි ශිල්ප ශාස්ත්‍ර කියලා තියෙන්නේ ශිල්ප කියන්නේ ප්‍රායෝගික දේවල්, ශාස්ත්‍ර කියන්නේ මේ සාමාන්‍ය දැනුම. දැන් උසස් පෙළ පන්තිය කරන්නේ සෛද්ධාන්තික දැනුම හොයා යාම. ඉංජිනේරු විද්‍යාව කරන්නේ ප්‍රායෝගික එක. ඒතර සෛද්ධාන්තික දැනුම වලින් ප්‍රායෝගිකත්වයට යන අතරමැදි කාලය තමයි මේ පළමු වසර, එහෙම නැත්නම් ෆස්ට් සෙමෙස්ටර් එක. ඒක ඉවත් කරන්න තනියෙන් මොරටු විශ්වවිද්‍යාලයේ පීඨ සභාවට බෑ. ඉංජිනේරු කවුන්සිලයේ තියෙනවා, ඉංජිනේරු ආයතනයේ තියෙනවා, UGC එක තියෙනවා. මේ කිසිවක් අහන්න නැතුව විභාග ප්‍රතිඵල ආවට පස්සේ මෙන්න දෙයක් කිරීම සම්පූර්ණයෙන්ම ඉංජිනේරු මූලධර්ම වලට විරුද්ධයි, මේකටත් විරුද්ධයි. ඔබතුමාගෙන් ඉල්ලන
ඒ පිළිබඳව
කාරණයකින් තොරව ඒ කටයුත්ත කරන්න එපා. මේ ලෝකෙ පුරා මොරටු විශ්වවිද්‍යාලයේ සිසුන් සේවය කරන අපි ඉතා අමාරුවෙන් මේ රටේ ඉංජිනේරුවන්ට වොෂින්ටන් රෙකෝඩ් එකේ සම්මුතිය ගත්තේ. ඒක නැති කරගන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා.
ගරු කතානායකතුමනි, ඔබතුමාලට උත්තර දෙන්න මම දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා, ඒකට උත්තර දීලා ඉන්න ගොඩක් ඉන්නකෝ. ඉතින් මට මයික් එක දීලා නැති ඉන්නේ, මට උත්තර දෙන්නකෝ. ඔය ඔක්කොටමත් එක්ක මම උත්තරේ දෙනවා. ඉතින් පොඩක් ඉන්නකෝ, ඔයාටත් දෙන්නම් උත්තර. මේ දෙකට උත්තර දීලා ඉන්න එතුමේ නැගිටලා ඉන්නවා තාම. ඒකට පස්සේ ඔකට
උත්තරේ දෙන්න
පොඩ ඉවසන්නකෝ. මේක පොඩ්ඩක් ඉවසලා ඉන්න දෙන්නම් ඔක්කොටම උත්තර. ගරු කතානායකතුමනි, ගරු රෝහිණි කවරත්න මන්ත්‍රීතුමනි, තාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. එතුමිය යෝජනාවක් ඉදිරිපත් කළා ප්‍රශ්නකට වඩා. ඒ යෝජනාව විභාග කොමසාරස්තුමාගේ අවධානයට යොමු කරලා තින්නේ. ඒ පිළිබඳව එතුමා නිවේදනයක් නිකුත් කරයි ළඟදී. ගරු චම්පිකරණවක මැතිතුමා කියපු එක මේ දැන් තමයි එතුමා මතු කළේ. ඒකත් වැදගත් ප්‍රශ්නයක්. මම මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට යොමු කළා. විශ්වවිද්‍යාලයට මේ පිළිබඳව දැනුම් දෙනවා. ඒ දැන්ට කරගෙන ගිය කටයුත්ත එයින් වෙනස් වෙන්නේ නැතුව ඔබතුමා දැන්ට මතු කරපු ප්‍රශ්නේ පිළිබඳව කටයුතු කරන්නයි
කියන්නේ. පැවිලි කර්මාන්ත ඇමතුමා උත්තර දෙන්න ප්‍රශ්නේ.
අහන්න අහන්න.
ගරු කතානායකතුමනි,
මොකද්ද පීඩසුමන මන්ත්‍රීතුමා කියන්නේ ඉක්මනට?
කතානායකතුමා, මේ ලක්ෂ 220න් ලක්ෂක ප්‍රශ්නයක් කතා කරන්නේ මේ රටේ. දරුව ලක්ෂක ප්‍රශ්නයක්.
ප්‍රශ්න ආ එක ඔව්
ආ දෙක පොල්වගාවේ අස්වැන්න අඩුවීම කෙරෙහි පලිබෝධ උදුරු පමණක්ව වෙනත් දේශගුණික සාධක සහ පෝෂක ගුණතාද බලපාමු ලබන අතර පොල් මයිටා හානි නිසා සිදුවන අස්වැන්න අඩුවීම 3% මට්ටමක පවතී. මයිටා උදුර හේතුවෙන් පොල් මද කිසිදු අවස්ථාවක පාරිභෝජන නොසුදුසුත්වයට පත් නොවේ. ආ එක ජීව විද්‍යාත්මක ක්‍රම පොල් වගා කරුවන් වෙත සහන මිලට විලෝපික මයිටා පැකට් ලබා දීම, පොල් වගා අවස්ථාවක් ශේෂ්ඨගත කිරීමට අවශ්‍ය විලෝපික මයිටාවන්ගේ නිෂ්පාදනය කිරීම සහ පොල් වගා කිරීම මණ්ඩලයේ සියලුම ප්‍රාදේශීය කාර්යාල ආවරණය වන පරිදි විලෝපික මයිටා විද්‍යාගාර 12ක් ස්ථාපනය කිරීම, විලෝපික මයිටා පැකට් දීප ව්‍යාප්තව ශේෂ්ඨ කිරීමට අවශ්‍ය බැවින් විලෝපික මයිටාවන්ගේ ජීවිතාවය ආරක්ෂා වන ලෙස ශීතකරණ පහසුකම් සහිතව සකස් කරන ලද මයිටා ගබඩා මධ්‍යස්ථාන 10ක් දිවයිනම ආවරණය පරිදි ස්ථාපනය කිරීම, 2018-22 වර්ෂ තුළ පොල්වගා කිරීම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද විලෝපික මයිටා විශේෂ ව්‍යාපෘති යටතේ විලෝපික මයිටා පැකට් විධිමත්ව ප්‍රාදේශීය කාර්යාලයට බෙදා හැරීම සහ ලබා දීම, රසායනික ක්‍රම පොල්වගා සංවර්ධන නිලධාරීගේ අධීක්ෂණය යටතේ පුහුණුවලත් ශ්‍රම බලකාය සමාජිකයන් විසින් වගාකරුවන්ගේ ඉල්ලීම මත මුදල් අය කරමින් බලවේග දියරෙසින යන්ත්‍ර භාවිත කරමින් පාම් ඔයිල් සල්ෆර් සහ සබන් කුඩු මිශ්‍රණ ඉසීම, විනත්කම වසරකට සාමාන්‍යයෙන් රෝග හා පලිබෝධ මර්ධන පිළිබඳ දැනුවත් කිරීම වැඩසටහන 1300ක් වන් පවත්වනු ලැබේ. 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා පොල්වගව ආශ්‍රිතව කෘමි හානි සිත්‍යම් ගත කිරීමට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් අත්පත්‍රිකා සහ පොල්වගා කිරීම මණ්ඩලයේ සමාජ ශාලා මගින් සමාජ මාධ්‍ය ජාලා මගින් මයිටා පලිබෝධ හානි පිළිබඳව ජනතාව දැනුවත් කරයි. පොල්වගා වාසිත රෝග සහ කෘෂි උවදුරු සම්බන්ධයෙන් හදිසි ආපදා තත්ත්වයන් වාර්තා වන අවස්ථාවලදී කඩිනමින් ප්‍රතිචාර දක්වන සඳහා පොල්වගා කිරීම මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතන ඒකාබද්ධව පොල්වගා කිරීම ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුමක් පිහිටුවා ඇත. ප්‍රශ්න අංක දෙකට උත්තරේ කෙටි කාලීන ජල සම්පාදන තෙතමන සංරක්ෂණ මූල්‍ය පහසුකම් ලබා දීම, පොල්වගාවට සිදුවන හදිසි වසංගත තත්ත්ව පරිසංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවීම, පොල් රෝගවල රෝග සඳහා පලිබෝධ මර්ධනය සඳහා තාක්ෂණික දැනුම ලබා දීම, පොල් ඉඩම් පුනරුත්ථාපන සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම, අහිතකර කාලගුණික තත්ත්වවලදී පොල්වගාට සිදුවන හානිය අවම කිරීම සඳහා අවවාද කරන දැනුවත් කිරීම බහුවිධ ව්‍යාප්ති සේවය මගින් පොල් ක්ෂේත්‍රයේ පවතින ගැටලුවට විසඳුම් ලබා දීමට අදාළ පාර්ශ්ව කරුවන් සම්බන්ධීකරණය කිරීම පොල්වගාවේ ක්ෂේත්‍ර කඩසඳ අවම ශ්‍රමික බලය පවත්වාගෙන යාම පොල් ඉඩමේ අතුරු වගාව සිදු කිරීම තුළින් ඉඩම් ඵලදායතාව ඉහළ නැංවීමට කටයුතු කිරීම පොලිනම් සංවර්ධන සහ ඵලදායතාව ඉහළ නැංවීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම කප්රුක ආයෝජන සනායෝජන ක්‍රම යටතේ පොල්වගාවේ වසංගත රෝග තත්ත්වය ඇතිවන අවස්ථාවේදී පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සුදුමැස්සා සහ වැලිගම කොළමැලවීමේ රෝගීන් මේ සඳහා විශේෂ වේ දීර්ඝකාලීන විසඳුම් යටතේ උසස් තත්ත්වයේ පොල් පැල නිෂ්පාදනය සඳහා අවශ්‍ය බීජ පොල් පැල ලබා ගැනීමට උසස් තත්ත්වයේ මෞෂාක වගාවක් පවත්වාගෙන යාම උසස් තත්ත්වයේ බීජ පොල් පැල ලබා දීම ආදර්ශ පොල් උයන් පවත්වාගෙන යාම උසස් තත්ත්වයේ පොල් පැල නිෂ්පාදනය කර සහනදායී බිලට වගාකරුවන් ලබා දීම පොල් වගාවක් නිරෝගී පොල් වගාවක් රට තුළ පවත්වාගෙන සිට ක්‍රමවත් වගාවක් යටතේ නව යටි වගාවන් සහ අලුත් වගාවන් ස්ථාපනය කිරීම පාරිභෝගිකින්ද පාරිභෝජන පොල් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගෙවතු ලෙස පොල් වගා කිරීමට පොල් පැන් සහනදායි ලබා දීමට පොල් පැන් ලබා සිටීම සහ නඩත්තුව පිළිබඳ තාක්ෂණ දෙනු වගාකරුවන් ලබා දීම ඈ අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කරමැතුමුනි, මම දන්නවා පොල් වගා වෙනින් විශාල වැඩ කොටසක් ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ රටේ කෘෂි කර්මාන්තය සඳහා යොදා ගන්න ඉඩම් වලින් 21% පොල් වගාව සඳහා තමයි යොදා ගන්නේ. ඒ වගේම දළදේශීය ආදායමෙන් 1.1% පොල් අපනය පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම තමයි අපි රටේ උපය ගන්නේ. අද ඔබතුමා කිව්වා වගේ මේ මයිටා ඌදුරු වගේම අනිත් පැත්තට විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ සුදු මැස්සගෙන් ඇතිවන හානිය. මයිටාව විසින් පොල් ගෙඩියට හානි කරනවා. ඒක පොල් ගෙඩිය අවසානයේ පාවිච්චි කරන බැරි තත්ත්වයකට පත් වෙනවා. ගහම විනාශ වෙලා යනවා. ඒ හා සමානවම අද වෙනකොට අපේ පළාත්වල සුදු මැස්සගේ ලොකු හානියක් ක්‍රියාත්මක සිදුවෙමින් යනවා. සුදු මැස්ස ගහේ සාරය සම්පූර්ණයෙන්ම පොල් අතු හරහා උරා ගන්න විදිහට තමයි ඔහුගේ ජීවිතය පවත්වාගෙන යන ඌ විසින් ක්‍රියා කරන ක්‍රියාමාර්ගය. ඒ නිසා විශාල ලෙස අද අපේ දිස්ත්‍රික්කවල මේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මේ සඳහා විශාල හානියක් සිදුවෙමින් යනවා. මේ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන කාරණා මතක් වෙනවා. මොකද විශාල ආදායමක් රටට දළදේශීය නිෂ්පාදනයේ සිට ආදායමේ 1.1% ලබා දෙනා වගේම අනිත් පැත්තට මේ රටේ කෘෂි නිෂ්පාදන වෙනින්
මෙතනිය ඔබතුමාගේ ප්‍රශ්නේ කෙටි කරන්න.
ඔව් මේ කෘෂි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් දෙන්නෙත් මේක. ඒ නිසා මේ සුදු මැස්ස වෙනුවෙනුත් ක්‍රියාමාර්ගයක් ගන්නට ඔබතුමා වැඩපිළිවෙලක් අරගෙන තියෙනවා කියලා දැනගන්න කැමතියි.
අතනායකතුමනි, ශ්‍රී ලංකා ඉතිහාසයේ පොල් වගා පොල් ගණන් කිරීම ආරම්භ කරාට පස්සේ පොල් පර්යේෂණ ආතන ඉතිහාසයේ වැඩිම පොල් අස්වැන්න ලැබෙන 2022 වසරේදී ගෙඩි බිලියන 3.2ක් ඊට පෙර වැඩිම ප්‍රමාණය බිලියන 3යි. ඒක ලැබෙන 2021 වසරේදී මේ අවුරුද්දේ අපිට ගෙඩි බිලියන 3ක් ලැබෙනවා. හැබැයි මේ වගාවන් පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කළ කටයුතු කරන සුදු මැස්ස රෝගයේ 80%ක් පාලනය වෙලා තිබෙන්නේ සහ අකණ්ඩව ඒ පිළිබඳව පසු විපරම් කරනවා. ඊට අමතරව මම සඳහන් කරන්න කැමැති පොල් අපනයනෙන් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලැබුණේ ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 817ක්, ඒ වගේම ඩොලර් මිලියන 20ක් ලැබුණා, 36ක් ලැබුණා 2021 වසරේ. මේ වසරෙත් අපි හිතනවා ආර්ථික අවපාතයක් ඇමරිකාව ඇතුළු රටවල තිබුණත් අඩු ගානේ ඩොලර් මිලියන 750ක් උපයන්න පුළුවන්. ඉතිහාසයේ වැඩිම වසර තුන සහ ගෙඩි වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ 21 සහ 22 වසරවල.
ඔව්. රාජිකා වික්‍රමසිංහ මැතිණිය ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අහනවා.
ජනමාධ්‍ය අමාත්‍යතුමා ඇබ්සන්ට්.
පිළිතුරු දෙන්න. ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ
ප්‍රශ්න අංක 2
මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නයට පිළිතුර ආයක තපල් දෙපාර්තමේන්තුව වාර්ෂික ආදායම් සහ වියදම් 2022 වර්ෂයේ ආදායම මිලියන 9269යි. මේ වර්ෂයේ මේ වන විට ජූනි 30 වෙනිදා වෙනකොට ආදායම 16272යි. ඒ වගේම වාර්ෂික ආදායම ඊළඟට දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර තැපැල් දෙපාර්තමේන්තුවේ වැටුප්පා දීමනා වෙනුවෙන් වාර්ෂික වැය වන මුදල තැපැල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වැටුප් අතිකාල දීමනා වෙනත් දීමනා වෙනුවෙන් 2022 වර්ෂයේ මිලියන 14511යි. 2023 වර්ෂයේ 6/31 මිලියන 7156යි. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ට ගෙවුන් ලබන දීමනා වර්ග මොනවාද කියලා අහලා තියෙනවා. 1 අතිකාල දීමනා, 2 ජීවන වියදම් දීමනාව, 3 අන්තර්ජී දීමනාව, 4 විදායක දීමනාව, 5 භාෂා දීමනාව, හය සෙනසුරාදා දීමනාව, හත සීතල දීමනාව, අට උපතපල් ස්ථානාධිපති දීමනාව, නමය උපදේශක දීමනාව, 10 පාපැදි දීමනාව, 11 ඉන්ධන දීමනාව, 12 ප්‍රවාහන දීමනාව, 13 දුරකථන දීමනාව. ඊළඟට 4 ප්‍රශ්නය විදේශ තැපැ සේවාවන් සැපීමෙන් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව උපයන ආදායම 20/22 වර්ෂයේ ආදායම මිලියන 1121.13යි 2023 වර්ෂයේ 6/31 දිනට විදේශ තැපැ සේවාවන් මගින් උපයන ලද ආදායම මිලියන 804.08යි.
ගරු අමාත්‍යමනි, දැන් අපි දන්නවා තැපැල් දෙපාර්තමේන්තුව සතුව විශාල පහසුකම් වගේම විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ තාක්ෂණ දියුණුවත් එක්කම වයිබර්, වට්ස්ඇප් ඒ වගේම ඔන්ලයින් ක්‍රමයක් එක්ක යනකොට මේ සම්පත් උපයෝගී කරගෙන අපිට ජාත්‍යන්තර ආයතනත් එක්ක සම්බන්ධ වෙමින් මේක නව ක්‍රමවේදයකට ඉදිරියට ගෙන යන්න මොන හරි සැලසුම් මම ඊට පෙරත් මේක යොමු කළා තියෙන සැලසුම් ක්‍රියාත්මක වෙනවද?
ඇත්තරම තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් ලිපි බෙදා දීමට පමණක් සීමා කරන්නේ නැතුව සේවාවන් විශාල වශයෙන් පුළුල් කරලා තිබෙනවා. මේ වෙනකොට විදේශීය රටවල් ගණනාවක තැපැල් සේවාවන් පුළුල් කිරීම සම්බන්ධව පසුගිය දිනත් ගරු කැබිනට් අමාත්‍යතුමාගේ බන්දුළු ගුණවර්ධන මහත්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි ගිවිසුමකට එළඹුණා. ඒ අනුව නව තාක්ෂණය උපයෝගී කරගනිමින් විශේෂයෙන්ම තැපෑල ඩිජිටල්කරණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා. මම මේට පෙරත් ගරු කතානායකතුමනි පැහැදිලිව කිව්වා තැපෑ දෙපාර්තමේන්තුව අපිට මේ වක්කීම ලබා දෙනකොට මිලියන 7000ක පාඩුවක් පිට මේ දෙපාර්තමේන්තුව ගියේ. මේ වෙනකොට ඒක මිලියන 4000 දක්වා අඩු කරලා තිබෙනවා. ලබන වර්ෂයේ වෙනකොට තැපෑ දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ මත යැපෙන දෙපාර්තමේන්තුවක් බවට පත්වන්නේ නැතුව ඉන් ඉදිරියට ලාභ ලබන දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් ඒ ඉලක්ක වෙත මේ වෙනකොට ගමන් කරලා තියෙනවා. ඒකට නවීන තාක්ෂණයක් පැහැදිලිව අපි උපයෝගී කරගන්නවා.
බොහොම ස්තුතියි.